නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්තුනි අපි දන්නවා අද මේ වෙනකොට මුළු ලෝකයේ පුරාම මහා භයානක වසංගතයක් පැතිරිමින් යන කාලයක් මේ වෙනකොට ලෝකයේ කෝටි ගාණක් මිනිසයන් මේ රෝගයේ ගොදුරු බවට පත් වෙලා වේගෙන් මේ රෝගේ ව්‍යාප්ත වෙමින් ලෝකේ මහා බලවත් රටවල් පවා කරගන්න දෙයක් නැතුව සම්පූර්ණ කටයුතු නවත්තලා ඒ රටවල් සම්පූර්ණයෙන්ම ගුවන් ගමන් ගමනාගමන නවත්තලා මිනිස්සු ගෙවල් වලට වෙලා ඉන්න කියලා ලෝකේ ප්‍රබල බලවත් රටවල් දෙවනි තුන්වෙනි වතාවට පවා මේ වෙනකොට සම්පූර්ණයෙන් වසා දමලා තියෙන කාලයක්. ඒ වගේම දවසින් දවස මේ රෝගේ ලෝකේ ව්‍යාප්ත වෙමින් මේ වෙනකොට ලක්ෂ සංඛ්‍යාත පිරිසක් මිය ගිහිල්ලා. හැබැයි තාමත් අපිට බෙහෙතක් ඖෂධයක් පේන තෙක් මානෙකවත් මෙන්න මේ බෙහෙත තමයි හරියටම බෙහෙත කියලා තාමත් කෙනෙකුට හොයාගන්න බැරුව තාමත් පරීක්ෂණ මට්ටමේ පවතින කාලයක්. ඉතින් ඒ නිසා මෙවැනි යුගයක විශේෂයෙන් අපිට වෙනදට වඩා මිනිස්සුන්ට මරණ බය දැනෙන අනාගතය ගැන ලොකු අවිනිශ්චිත භාවයක් දැනෙන කාලයක්. ඉතින් ඒ නිසා පින්නතුනි කොහොමද අපි ධර්මීය තුලින් අපේ ජීවිතේ සකස් කරගන්නේ? මෙවැනි අවස්ථාවක මෙවැනි ව්‍යසනයක කොහොමද අපි ධර්මීය තුලින් අපේ ජීවිතය ආරක්ෂා කරගන්නේ? අප්‍රමාදීව ධර්මයෙන් අපි ආරක්ෂාවක් හදාගන්නේ කොහොමද? අපි මෙන්න මේ කාරණා අද මේ ධර්ම දේශනාව තුළ විස්තර ඇතුව කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මොකද අපි පිරිත ගැන වුණා සමාජ සමහර වෙලාවට කෙනෙක් හිතන්න පුළුවන් නෑ අපි බුදුන් අදිනවා නම් අපිට ලේඩ හැදෙන්නේ. අපි පිරිත් කියනවා. අපි පිරිත් පැන් බීලා තියෙනවා. වත්තට ගෙදරට පිරිත් පැන් ඉස්සොත් අපිට ලේඩ එන්නේ. එතකොට මේ වගේ පිරිත ගැන වේවා ධර්මයේ ගැන වේවා තුනුරුවන් ගැන වේවා එවැනි ධර්මයෙන් එහා ගිය වැරදි දෘෂ්ටි මතවාද දරා ගැනීම තුළ ධර්මයේ ගැනම සමහරලාවට සමාජ හැල්ලුවට පත් වෙන්න පුළුවන්කම තියෙනවා. ඒ නිසා පින්වතුනි සැබෑ ලෙසම ධර්මයේ කියන්නේ මොකක්ද? මේ ධර්මයෙන් ආරක්ෂාව ආශිර්වාද ලැබෙන්නේ කොයි විදිහටද? අපි සමහර වෙලාවට හිතන් ඉන්නේ මේ ධර්මයේ කියන්නේ සමහරු ලෙඩක් දුකක් වුණාම බෝධි පූජාවක් තියන්න ගිහිල්ලා එතනින් බලාපොරොත්තු වෙන්නේ බෝධීන් වහන්සේ තමන්ගේ ලෙඩ ටික සනීප කරලා දෙයි. එක්කෝ ගෙදර කරදරයක් වුණාම දැන් බලන්න ඔබ බෝධියක් ළඟ ගිහින් ওই නිතර බෝධි පූජා තියෙන බෝධීන් වහන්සේ නමක් ළඟ චුට්ටක් නිවිහැනහිල්ලේ ඒ වටේ චුට්ටක් ඇවිදලා බලන්න මිනිස්සු කියන දේවල් බෝධි පූජා පොත් තියාගෙන ඔහේ තමන් අර පොත බලාගෙන කවි ටිකක් කියලා බුදුගුණ ටිකක් කියලා ඔවුන්ගේ ප්‍රාර්ථනා දිහා නිකන් හිමීට අහගෙන ඉන්න. එක්ක විභාගයක් පාස් කරලා දෙන්න. නඩුවක් දිනවලා දෙන්න. දුවගේ එක්ක දුවට දරුවෙක් ලැබලා දෙන්න. එක්ක මොකක් හරි විවාහය හොඳ නැත්නම් ඒ දෙන්නව අයින් කරලා දෙන්න. ඉඩමක් මොකක් හරි ණය වෙලා තියෙනවා නම් මේ ඉඩමේ ප්‍රශ්නේ විසඳලා දෙන්න. Tamanට දියුණුව හදලා දෙන්න. විභාග පාස් කරගන්න. එතකොට සාමාන්‍ය සමාජයේ තුල තියෙන මේ මිනිස්සුන්ගේ ඕනෑපාකම් ප්‍රශ්න ගැටලු කෙලෙස් සහිත දේවල් මේවා තමයි බොහෝ පිරිසක් බෝධි පූජාවක් තියලා බෝධීන් වහන්සේකින් ප්‍රාර්ථනා කරන්නේ. එතකොට ඒ තුල අවසානයේ මේවා ඉෂ්ට නොවනකොට ඔන්න බණින්න පටන් කෝ අපි බෝධි පූජා තිබ්බා කෝ අපිට බැලුවා කෝ බුදුහාඳුර අපිට බැලුවා අපි දවස් 7ක් එක දිගට බෝධි පූජා තිබ්බා දවස් 21ක් බෝධි පූජා තිබ්බා කිරියාහාරත් පූජා කරා කෝ අපිට බැලුවා. එතකොට බලන්න මේ ධර්මයේ හරියට අර සර්පය නැට්ටෙන් ඇල්ලුවා වගේ. බුදුරජාණන් වහන්සේ අලගත් දූපම කියන සූත්‍රෙ පෙන්නවා ධර්මයේ අල්ලන්න ඕනේ හරිතැනින්. ධර්මයේ වැරදි විදිහට ඇල්ලුවට පස්සේ ඒ ධර්මයෙන්ම මොකද එයා ඊට පස්සේ ධර්මයට ගරහන ධර්මයට බනිනවා ධර්මයට නිඳා කරනවා ධර්මයේ හැසිරෙන අයටත් බනින්න පටන් ගන්නවා. ඒක විපාකයක් හැටියට තමන්ට විශාල අකුසල් ගොඩක් අවසානයේ රැස් වෙලා තමන් පිහිට පතාගෙන ගිය දේට ගරහ කිරීම තුලම නොදැනුවත් තමන් ලොකු අකුසල් රැස් කරගන්න කෙනෙක් බවට පත්වෙන. ඒ නිසා පිංහතුනි අපි බෝධි පූජාවක් තියන්නේ මේ බෝධීන් වහන්සේ කැන සිතූ පැතුූ සම්පත් ලබා දෙන මහා හාස්කමක් ආශ්චරය දෙයක් නෙමේ. අපේ බුදුරජාණන් වහන්සේට බුදුවෙන්න සෙවන දුන්න බෝධීන් වහන්සේ දැන් බලන්න බෝධි පූජාව කාර්තීම තේරුම් ගම විස්තරලා. හැම බුදු කෙනෙක්ම පාරමී ධර්ම සම්පූර්ණ කරලා බුද්ධත්වයට පත්වෙන ඒ ආත්මේ මෞකුසින් බිහිවෙනකොටමයි වජිරාසනය ළඟින් ඒ ඒ බුදුරජාණන් වහන්සේලා වෙනුවෙන් බෝ අංකුරේ පහළවෙන්. කකුසඳ බෝසතාණන් වහන්සේ මෞකුසින් බිහිවෙනකොටම මහරි බෝධියේ බෝ අංකුරේ වජිරාසනය ළඟින් පැනනැග්ගා. කෝනාගමන බෝසතාණන් වහන්සේ පාරමී සම්පූර්ණ කරලා බුදුවෙන ආත්මේ මෞකුසින් බිහිවෙනකොටම නුග බෝධියේ බෝධීන් වහන්සේ වජිරාසනය ළඟින් පැනනැග්ගා. කාශ්‍යප බෝසතාණන් වහන්සේ මෞකුසින් බිහිවෙනකොට දිඹුල් බෝධියේ බෝධීන් වහන්සේ වජිරාසනය ළඟින් පැනනැග්ග. ඔබත් මම සරණ ගිය අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ පාරමී සම්පූර්ණ කරලා එදා පින්වන්ත මහාමායා දේවිය කුසින් ලුම්බිනි සල්වනේ ලෝකයට බිහිවෙච්ච මොහොතෙමයි අපි අහලා තිනවා සහජාත වස්තු පහළ වුණා කියලා. එදා උන්වහන්සේ පින්වන්ත මෑණියන්ගේ කුසින් ලෝකෙට බිහි වෙනකොටම වජිරාසනේ ළඟින් ඇසතු බෝධියේ බෝවංකුරේ පහළ වුණා. අපේ බෝසතාණන් වහන්සේ වසර 29ක් රාජ කුමාරයෙක් හැටියට ගිහි ජීවිතේ ගත කරා. රාම්මේ සුරම්මේ සුභ මාලිකා අතහැරලා සියලු සැප සම්පත් අතහැරලා විමුක්තියක් පිණිස වසර 29දී තමයි මහා අබිනිෂ්ක්‍රමණය කරන්නේ. උන්වහන්සේ අවුරුදු 6කට ආසන්න කාලයක් දුෂ්කර ක්‍රියා කරලා ශරීරයට අනේක විද දුක් පීඩා දෙමින් අරිය පරිේශණයක යෙදුණා. අවසානයේ සුජාතාවගේ කිරිපිඩු දානි වළඳලා සොත්තිය බමුණා දීපු කුසතන මිටියටත් අරගෙන එදා ඇසතු බෝධීන් වහන්සේ අභියසට පැමිණෙනකොට උන්වහන්සේගේ වයස හරියටම අවුරුදු 35යි. ඒ වෙනකොට උන්වහන්සේ වෙනුවෙන් පහළ වෙච්ච බෝධීන් වහන්සේගේ වයසත් හරියටම අවුරුදු 35යි. ඒ බෝධි සෙවණේ තමයි නැගෙනහිර දිසාවට මුහුණලා කුසතන මත වැඩ ඉඳලා රාත්‍රී පළවෙනි යාමි පුබ්බේ නිවාසානුස්සති ඥානේ, රාත්‍රී දෙවෙනි යාමි චතුප්පාත ඥානේ, රාත්‍රී තුන්වෙනි යාමි පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසලා අවසන් වෙනවා සමගම හිමිදිරි උදෑසන අරුණෝදය සමගම හිත කෙලෙසුන්ගෙන් මිදිලා සම්මා සම්බුද්ධත්වයට පත්වෙන. ඊළඟට අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා සතියක් බෝධි මූලයේම විමුක්තිසුව විඳමින් වැඩ සිටියා. ඔන්න බෝධි පූජාවක් තියෙන ඔබ සිහි කළ යුතු කාරණාවය. උන්වහන්සේ බුදු වෙලා මේ බෝධි මූලයේ තමයි දස බිම්බරක් මාර සේනා පරාජය කරේ. පුබ්බේ නිවාසානුස්සති ඥානෙ, චුතෝප්පාත ඥානෙ, ආසවක්ඛේ ඥානෙ ඇති කරගෙන පටිච්ච සමුප්පාදේ අනුලෝම ප්‍රතිලෝම වශයෙන් විමසුවේ බෝධි මූලේ. උන්වහන්සේ බුදු වෙලා විමුක්තිස්ව විඳෙමින් සතියක් බෝධි මූලේ වැඩ සිටියා. ඒ සතිය අවසානයේ අහසට පැන නැගලා දේව් බමුණන්ගේ සැක දුරු කරන්න යමාමහ පෙළහර පෑවා. බුදු කෙනෙකුට පමණක් කළ හැකි අසිරිමත්ම ප්‍රාතිහාරය යමාමහා පෙළහර පෑවා බෝධීන් වහන්සේට ඉහළ අහසේ. දෙවනි සතිය බුද්ධත්වයෙන් දෙවනි සතියෙම බෝධීන් වහන්සේට නේත්‍ර පූජාවකින් පූජා පැවැත්තු. දැන් බලන්න ඒ ප්‍රතිපක්ති පූජාව. දැන් අපි නම් සාමාන්‍ය අපිට පැන් කලයක් අරගෙන මේ බෝධීන් වහන්සේ වටා ගාථාවක් කියලා ගිහිල්ලා පැන් කලේ වක් කරන එක, ඊළඟට බෝමලුව අතුගාලා සුද්ධ කරලා මල් ටිකක් පූජා කරන එක, බෝධීන් වහන්සේට සුවඳ පූජාවක් සුවඳුන් ටිකක් අරගෙන එක්ක හඳුන් කුරු ටිකක් පත්තු කරලා වටේ බුදුගුණ කියාගෙන යන්නේ, මේවා සාමාන්‍ය අපිට සරල දේවල්. සාමාන්‍ය බෝධි පූජා හිතන්න පැය භාගයක්, විනාඩි 45ක් උපරිම පැයක් කියලා හිතා. අපේ බුදුරජාණන් වහන්සේ බුදු වෙලා දෙවනි සතියෙම සතියක් එකම ඉරියව්වෙන් බෝධීන් වහන්සේ දෙස බලාගෙන ඇසිපිය නොහෙලා නේත්‍ර පූජාවකින් පූජාවක් පැවැත්තු. අනිමිස්ස ලෝචන පූජා. එතකොට මෙන්න මේ කාරණා නිසා උන්වහන්සේට බුදුවෙන්න සෙවන දුන්නා. බුද්ධත්වයට පත් වුණේ බෝධීන් වහන්සේ සෙවනි. ඒ බෝධී බුදු වෙලා සතියක් විමුක්ති සුව විඳමින් වැඩ සිටිය බුද්ධ ස්පර්සයෙන් පූජනීයත්වයට පත් වුණ. බුදුරජාණන් වහන්සේ සතියක් නේත්‍ර පූජාවකින් බෝධීන් වහන්සේට පූජා පැවැත්තුව. මෙන්න මේ කාරණා එක්ක මම සරණගේ බුදුරජාණන් වහන්සේට බුදුවෙන්න සෙවනදුව. ඒ බෝධීන් වහන්සේට මගේ වන්දනාව පූජාව වේවා කියලා අන්න ඒ අරමුණෙන් තමයි බෝධීන් වහන්සේට පූජා පවත්වන්න. ඒ අරෙන්න බෝධීන් වහන්සේට දරුවෙක් ලබල දෙන්න කියලවත් විභාග පාස් කරල දෙන්න කියලවත් නඩුවක් දිනවන්න කියලවත් එක්කො ඉඩකඩම් ප්‍රශ්නයක් පවුල් ප්‍රශ්නයක් මේ වගේ දේවල් මිනිස්සුන්ගේ ජීවිතය අසරණකම තමයි. මිනිස්සුන්ට ප්‍රශ්නයනවා ගැටලුවෙනවා කරදරයනවා විපත්වෙනවා. ඒ එන කරදර විපත් ඉදිරියේ තමන්ගේ දුක කියාගෙන ගිහිල බෝධීන් වහන්සේ ඉදිරියේ මිනිස්සු ඒදේ කියනවා. හැබැයි සමහර වෙලාවල්ලට මිනිස්සු හරියට බෝධී පූජා තියල බෝධීන් වහන්සේට වන්දනා කරලා හැබැයි එතන පළවෙනියට තියෙන්න ඕනේ අවංකත්තේ. කෙනෙක් හරියට පන්සිල් රකිනවනම් කෙනෙක් හොඳට ගුණධර්ම පුරනවනම් කෙනෙකුට තුනුරුවන් ගැන සද්ධාව තියෙනවනම් යානිකන් දවසත් දෙකක් තමන්ගේ බේරුමට කරදරයක් එනකොට විතරක් බෝධීන් වහන්සේ ළඟට ඇවිල්ලා පූජාවක් තියලා යන්නේ නැති නිතර බෝධීන් වහන්සේට පුද පූජා පවත්වන බුදුගුණ සිහි කරන සෑමලුව චෛත්‍ය මලිය අමදිමින් එවැනි පින්කම් පූජාවල් කරනකොට මතක තියාගන්න බෝධීන් වහන්සේලා අභියස චෛත්‍ය රාජානන් වහන්සේලා අභියස උක්ෂ දේවතාවරු පූජනීය ඒ පුණ්‍ය භූමිය වලට වන්දනා කරන දෙවි දේවතාවරු රැස් වෙලා ඉන්නවා. එතකොට ඒ දෙවියන්ගේ අනුකම්පාව පිහිට ආශිර්වාදය ආරක්ෂාව ලැබෙනවා. අන්න එවැනි දේවල් තුළ නිතර ඇවිල්ලා බෝධීන් වහන්සේට පූජා පවත්වන බුදුගුණ කියන දහම්ගුණ කියන ධර්මයේ හැසිරෙන කෙනාට ඒ දෙවියන්ගේ පිහිට රැකවරණ ආශිර්වාදයෙන් ඔහුට සිතක් සාන්තියක් සැලසෙනවා. එහෙම අවස්ථා තියෙනවා. හැබැයි අපි බෝධි පූජාවක් තියන්න ඕනේ සැබෑ ලෙසම බුදුරජාණන් වහන්සේට බුදු වෙන්න සෙවණ දුන් ඒ බෝධීන් වහන්සේට කරන පූජාවක් හැටියටමයි. අපේ චේතනාව අරමුණ වෙනස් වුණාට පස්සේ දැන් බලන්න අපි භාවනා කරන්න ඕනේ මොකටද කියලා ඔබ හිතන්. ඇයි කෙනෙක් භාවනා කරන්නේ? ධර්මයේ තුල බුදුරජාණන් වහන්සේ පෙන්වුවේ නිවන් අරමුණු කරගෙන ධර්මාවබෝධය අරමුණු කරගෙන සසර දුකින් මිදීම අරමුණු කරගෙන අන්න භාවනාවේ ඉලක්කය. හැබැයි කෙනෙක් භාවනා කරන්න හිතනවා මට තව කෙනෙක්ගේ හිත කියවලා මේ හොර හොයන්න එයාගේ රහස් හොයාගන්න අහසින් යන්න පුළුවන් වුණොත් මට මැජික් පෙන්වන්න පුළුවන් වුණොත් ඔය වගේ කොච්චර ඉන්නවද සමහර අය සමහර දරුවෝ නොදන්නකමට අපි ළඟ හාඳුරුනේ මේ භාවනා කරලා මට මෙහෙම පුළුවන් වෙයිද මට මේ වගේ හැකියාවක් ගන්න පුළුවන් වෙයිද එහෙම ඇවිල්ලා අහන දරුවෝ ඉන්නවා අපි ළඟට. ඔහුට ධර්මයේ ඉගෙන ගන්නවත් භාවනා කියන්නේ මොකක්ද ඒ මොකවත් නෙමේ අවශ්‍ය වෙන්නේ. භාවනා කරලා මොනවා හරි විශේෂ දෙයක් තමන්ට ඇති කරගෙන ඒකෙන් අනිත් අය පහත් කරන්න තමන්ට සමාජෙ කැපිලා පේන්න මටත් මෙහෙම දෙයක් පුළුවන් කියලා සමාජයට පෙන්නන්න ඒ අරමුණු වලින් එනා ඉන්නව නැතුව නෙමේ. ඒ නිසා පින්වතුනි අපි හරියට තේරුම් ගන්නට ඕනේ පිරිත් කිව්වත් පිරිතේ තියෙන ආශිර්වාදෙ මොකද්ද කියලා හරියට තේරුම් ගන්න ඕනේ. දැන් අපි හිතමු පිරිත මේ පිරිත කියලා කියන්නේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා. පළවෙනිම දේ තමයි පිරිත් පොතේ තියෙන පිරිත් දේශනා දිහා ඔබ හොඳට හොයලා බලන්න. ඒ දේශනාවල පළවෙනිම ඉලක්කය බුදුරජාණන් වහන්සේගේ 84 දහසක ධර්මස්කන්ධය ගත්තා. ඒ දේශනාවල මුල්ම ඉලක්කය තමයි සංසාර දුකින් එතර කිරීම. චතුරාරි සත්‍ය අවබෝධය, නිවන් අවබෝධය. දැන් බුදුහාඳුරන්ගේ ශ්‍රාවක ඇයි අපි තෙරුවන් සරණයන්? ගිහි ශ්‍රාවකෙක් ගැන හිතන්න. ඔබ තිසරණ සහිත පන්සිල් සමාදන් වෙනවා. ඕකේ අර්ථය දන්නේ කීයෙන් කී දෙනාද කියලා ඔබම හොයලා බලන්න. අපි නිකන් පුරුද්දට පුංචි කාලේ ඉඳන් කියපු නිසා පන්සිල් ගන්න බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි කියලා තෙරුවන් සරණ යනවා පන්සිල් සමාදන් වෙනවා. හැබැයි බොහෝ දෙනෙක් දන්නේ නැහැ මොනවද අපි මේ සමාදන් උනේ. මතක තියාගන්න ඒ අපි සමාදන් උනේ සෝතාපට්ටි අංග 4. පළවෙනිම ඉලක්කේ සෝවාන් ඵලයට පත් වීම. අන්න ඒ පළවෙනි ඉලක්කේ මේක අනුපුබ්බ සික්ඛා අනුපුබ්බ කිරියා අනුපුබ්බ ප්‍රතිපදා. පිළිවලින් අවබෝධය පැත්තට යන ධර්මයක් මේ. සෝවාන් වෙච්ච ශ්‍රාවකයකුට ඇතිවෙනවා බුද්ධේ අවිච්ඡා ප්‍රසාදය. එයා බුදුරජාණන් වහන්සේ ගැන අචල සද්ධාවකින් යුක්තයි. ධම්මේ අවිච්ඡා ප්‍රසාදය, එයාට ධර්මය ගැන අචල සද්ධාවකින් යුක්තයි. සංඝේ අවිච්ඡා ප්‍රසාදය, එයා ශ්‍රාවක සංඝයා ගැන අචල සද්ධාවකින් යුක්තයි. ආර්ය කාන්ත සීලේ, පන්සිල් සමාදන් වෙලා පන්සිල් රකින ගිහි කෙනෙක් නම් ඒ සීලය තුළ එයා දිවිහිමියන්ගේ ශික්ෂාපද ආරක්ෂා කරන ආර්ය කාන්ත සීලෙ පිහිටපු කෙනෙක් වෙනවා සෝවාන් වෙද්දී. එතකොට සාමාන්‍ය සෝවාන් වීම පිණිස මහන්සි ගන්න බුදුන් සරණ යන ගිහි ශ්‍රාවකයාගේ අරමුණ තමයි මං කොහොම හරි පළවෙනිම ඉලක්කෙ මං ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණෙනවා. සෝතාපන්න කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට පැමිණීම. මම කොහොම හරි සෝවාන් වෙන්න. ඒ පිණිස යා බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒුතියම්පි තතියම්පි, තුන් වතාවක්ම තුනුරුවන් ගැන අදිෂ්ඨානෙන් සරණ යනවා. උතුම් පංචශීලෙ පිහිටනවා. මම මේ ශික්ෂාපද කොහොම හරි රැකගන්න. ඒ තමයි සෝතාපට්ටි අංග 4 සමාදන් වෙන්නේ. එතකොට අපි මේ විදිහට මේ ධර්මයේ ගැන හරි නිරවුල් දැනුමක් තිබුණොත් බොහෝ දෙනෙකුට පේන්නේ බණ අහනවා, ගොඩාක් බණ අහනවා. අපිට පේනවා රට පුරා ධර්ම දේශනා, දහම් පින්කම්, වන්දනාවල් කොච්චර මිනිස්සු එකතු වෙලා බණ අහනවද. හැබැයි ගොඩාක් දෙනෙක් සමහර බණ ඇහුවට සමහරු බුදුගුණ ටික ඉතිපිසෝ ගාථාව කටපාඩමින් කියයි. හැබැයි බුදුගුණ නමේ විස්තර කරන්න කිව්වොත් ඒකේ අර්ථය දන්නේ. ඒ නිසා මතක තියාගන්න, අපි පිරිත් කියනකොට, බුදුන් වඳිනකොට, මේ පිරිතක ආශිර්වාදයක් ලබනකොට අපි සැබෑ ලෙසම ඒ ගැන දැනුමක් අවබෝධයක් ඇති කරගත යුතුයි. අන්න එතකොටයි අපිට ඒකේ ප්‍රතිඵල ලබන්න පුළුවන්කම තියෙන්නේ. පින්වතුනි, මේ දේශනා අතර දැන් අපි ගමු රතන සූත්‍රය. මේ කරදර, විපත්, වසංගත එනකොට අපිට නිතරම අහන්න ලැබෙන දෙයක් තමයි විශාලා මහනුවර තුම්බිය ඇති වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ මහරහතන් වහන්සේලා සමග වැඩම කරලා රතන සූත්‍ර දේශනා කරලා විශාලා මහනුවර තුම්බිය දුරු වුණා. ඒ බුද්ධ බලයෙන්, ධම්ම බලයෙන්, සංඝ බලයෙන් බුද්ධ ආඥාවක් ඒ පිහිටවත් අදිෂ්ඨානය. ඊළඟට ගංගානම් ගඟෙන් පැන්කර පිරිත් පැන් එකක් අරගෙන බුද්ධ හාමුදුරුවන්ගේ පාත්‍රයට ඒක පෙරලා ආනන්ද හාමුදුරන්ට දෙනවා. ආනන්ද, බුද්ධ අදිෂ්ඨානින් ධම්ම සංඝ කියන තුනුරුවන්ගේ අදිෂ්ඨානය බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී හස්තයෙන්ම අදිෂ්ඨාන කරලා දෙනවා. ආනන්ද, නගරේ ප්‍රාකාර වලලු තුන වටා යමින් නගරයට පිරිත් පැන් එහෙන්. එතකොට මෙන්න මේ සිදුවීම් එක්ක අපි රතන සූත්‍රයේ මේ ආශිර්වාදය අපි බලාපොරොත්තු වෙනවා. අපි මේකත් එක්ක අපි පැහැදිලිව තේරුම් ගන්න ඕනේ දේශනාවල අපි දන්නවා. දැන් ගිරිමානන්ද සූත්‍රය ගත්තොත් අපි ලෙඩ වුණාම සමහරුන්ට ගිරිමානන්ද සූත්‍රය කියනවා. කෙනෙක් හිතෙන්න පුළුවන් දැන් බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ යා ලෙඩ වෙලා නම් පිරිත් ටිකක් කියවන්න ඕනේ. ගිරිමානන්ද සූත්‍රය කිව්වොත් හරියයි. එයා ලෙඩ වෙලා නම් පිරිත් ටිකක් හාමුදුරු කෙනෙක් අරගෙන පිරිත් ටිකක් කියවන්න ඕනේ. ඔකට හොඳ බෝධ්‍යංග පිරිත්, ඕකට හරියන්නේ ගිරිමානන්ද සූත්‍රය. එතකොට ඔය වගේ අපි ඒ පිරිත් දේශනා ගැන අපි කියනවා ඔබ අහලා ඇති ඕන තරම්. මතක තියාගන්න ගිරිමානන්ද, අපි මේ එකින් එක ඉස්සලා පැහැදිලි කරගමු. ගිරිමානන්ද දේශනාවේ තියෙන්නේ ගිරිමානන්ද කියන ස්වාමීන් වහන්සේ ලෙඩ වුණා, ගිලන් වුණා. උන්වහන්සේ හොඳට නිරෝගීව ඉන්න කාලෙ දස සංඥා පුරුදු කරපු කෙනෙක්. උන්වහන්සේ ලෙඩ වෙච්ච වෙලාවේ ආනන්ද හාමුදුරුව බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියන ස්වාමීනි, භාග්‍යතුන් වහන්සේ අර ගිරිමානන්ද භික්ෂුව බොහෝ ගිලන් වෙලා ලෙඩ වෙලා උන්වහන්සේ බොහොම අසාධ්‍යයි. බුදුරජාණන් වහන්සේ වදාළ ආනන්ද, එහෙමනම් ඔබ මෙන්න මේ දස සංඥා හොඳට අහගන්න, මතක තියාගන්න, ධාරණය කරගන්න. ඔබ ගිරිමානන්ද භික්ෂුව ඉදිරියට ගිහිල්ලා මේ ගැන සිහි කරන්න කියන්න. ආනන්ද හාමුදුරන්ට බුදුරජාණන් වහන්සේ මේ දස සංඥා ගැන කියලා දුන්නා. ඒ ගිරිමානන්ද හාමුදුරුව කාලයක් පුරුදු කරපු දේ. අනිත්‍ය සංඥා, අනත්ත සංඥා, ආදීනව සංඥා, අසුභ සංඥා, පහාන සංඥා, විරාග සංඥා, නිරෝධ සංඥා, සබ්බ ලෝකේ අනබිරත සංඥා, සබ්බ සංඛාරේසු අනිච්ච සංඥා, ආනාපාන සති, මේ වගේ භාවනා ක්‍රම ගාන භාවනා ක්‍රම 10ක් තියෙනවා. මේ භාවනා 10ම හොඳට විස්තර කරලා මේ භාවනාක්‍රම 10ම හොඳට විස්තර කරලා තේරුම් ගත්තොත් ඔබට තේරෙනවා මේ තුල තියෙන්නේ තනිකරම ධර්මාවබෝධය නිවන අරමුණු කරගෙන දේශනා කරපු භාවනා 10ක් තියෙනවා. අනිත්‍ය සංඥාව මේ පංච උපාදානස්කන්ධය ගැන අනිත්‍ය වශයෙන් භාවනා වඩන හැටි. අනත්ත සංඥා අනාත්මයි මම මගේ මගේ ආත්මය කියලා මේ කිසි දෙයක් තමන්ගේ වසඟේ පවත්වන්න බෑ. අනාත්ම වශයෙන් බලන හැටි මේ පංච උපාදානස්කන්ධේ ආයතන 6 අනාත්ම වශයෙන් බලන හැටි අසුභ වශයෙන් මේ ශරීරයේ තියෙන දෙතිස් කුණප කොටස් බෙද බෙදා අසුභ වශයෙන් මෙනෙහි කරන හැටි ඔය ආදීනව සංඥා මේ ශරීරයට හැදෙන ලෙඩ රෝග කොයි තරම් ලෙඩ හැදෙන කයක්ද කියලා මේ රෝග පීඩා හටගන්න ශරීරයේ ස්වභාවය. එතකොට මෙන්න මේ වගේ භාවනා 10ක් මේ 10ම ආනන්ද හාමුදුරු හොඳට අහලා මතක තියාගෙන අර ගිලන් වෙලා හිටපු ගිරිමානන්ද ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා දස සංඥා ගැන කිව්වා. තථාගතයන් වහන්සේ මේ දස සංඥා ඔබට කියන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරා කියලා ගිරිමානන්ද හාමුදුරු වැඳගෙන හොඳට අහගෙන හිටියා. තමන් වඩපු ගුණධර්ම ඒ තුල හිත පිහිටියා, හිත වැඩුණා. ඒත් එක්කම රෝගයේ යටපත් වෙලා උන්වහන්සේ සුවපත් වුණා. දැන් ඒ ගිරිමානන්ද සාමීන් වහන්සේ වඩපු ගුණධර්ම මෙනෙහි කරනකොට උන්වහන්සේගේ රෝගය සුවපත් වුණා. ඊළඟට තියෙනවා බොජ්ජංග ධර්ම ගැන. මහා කස්සපත්තේ බොජ්ජංගේ මහා කාශ්‍යප මහරහතන් වහන්සේ ගිලන් වෙච්ච වෙලාවේ බොජ්ජංග ධර්ම ගැන උන්වහන්සේට සිහිපත් කෙරෙව්වා. උන්වහන්සේ සුවපත් වුණා එතනදී. මහා මොග්ගල්ලාණත්තේ බොජ්ජංගේ මහා මුගලන් මහරහතන් වහන්සේ ගිලන් වෙච්ච වෙලාවක උන්වහන්සේට බොජ්ජංග ධර්ම සිහි කරපු වෙලාවේ උන්වහන්සේ සුවපත් වුණා. උන්වහන්සේලා ඒව වඩපු නිසා. ඊළඟට අපිට පේන අනාථපිණ්ඩික සිටුතුමා ගිලන් වෙච්ච වෙලාවේ බුදුරජාණන් වහන්සේ වැඩම කරලා සෝතාපට්ටි අංග ගැන බුදුරජාණන් වහන්සේ සිහිපත් කරන එක අවස්ථාවක. එතකොට මේ වගේ ඒ ඒ අය තමන් පුරුදු කරපු ගුණධර්ම දේශනාවල සඳහන් වෙනවා. දැන් අපි ගමු මේ ගැන නොදැනගෙන අපි ගමු කෙනෙකුට පන්සිලුත් නැහැ. පංච දුස්චරිතේ මේ දෙන උදේ ඉඳන් ගෙදර බුදුහාඳුනන්ට බයිනවා, ගමේ පන්සලේ හාඳුනන්ට බයිනවා. ද්වේෂයෙන්, වෛරයෙන්, කේන්තියෙන්, දුරාචාරයේදී ඉන්න මිනිස්සෙක් ලෙඩ වෙනවා. ලෙඩ වෙච්ච ගමන් ගෙදර අය කියනවා ගිරිමානන්ද සූත්‍රය කියවන්න, පිළිත් ටිකක් කියවන්න හාඳුරු ගෙනල්ලා. අනේ ඉතින් ස්වාමීන් වහන්සේලාට ආරාධනා කරාම උන්වහන්සේලා බොහොම මෛත්‍රී, උන්වහන්සේලා කරුණාවෙන් කවුරු වුණත් හොරෙක් වුණත් මිනිමරුවෙක් වුණත් අපරාධකාරයෙක් වුණත් මොන තරමේ මිනිසෙක් වුණත් ස්වාමීන් වහන්සේලා පාංශකූලයට වඩිනවා, පිරිතට වඩිනවා. අනුකම්පාවෙන් උන්වහන්සේලා වැඩම කරලා අනුශාසනාවක් කරනවා. දැන් ස්වාමීන් වහන්සේලා වැඩම කරලා පිරිත් කියනවා. පිරිත් කියලා ගියාට පස්සේ අපි හිත මේ මිනිස්සයා සමහරුන්ට පිරිත් කියනකොට අකුසල් කරලා පවකම් කරලා කරලා සමහරට අමනුස්ස බලවේක වලටත් ගොදුරු වෙලා ඒවටම නැඹුරු වෙච්ච අමනුස්සයන්ට ගොදුරු වෙලා පිරිත් කියනකොට ඉන්නත් බෑ, හාඳුල දකින්නකොට හූ කියන අය ඉන්න. ඒ තරමට මිනිස්සුන්ගේ පිරිහිල. සමහර ලාවට පිරිත් කියලා ඉවර වෙලා ගෙදර පිරිත් පටියක් දාලා තියෙනවා. අන්තිමට බයින කෝ ප්‍රතිඵල, අපි පිරිතුත් දාලා තිබ්බ පැය 24න් පිරිත් දාලා, හාමුදුරුවෝ ගෙනහලා පිරිත් කිව මේ පිරිත් නූලකුත් බැන්දා, කෝ ප්‍රතිඵල. පින්වතුනී මතක තියාගන්න, ඔබ තුල ධර්මයේ තමන් තුල පිහිටන්න නම් අර කලයක් මුණින් හරවලා කලයට වතුර වක් කරලා වතුර වක් කරලා කෝ වතුර කියලා අහනවා වගේ ඔබ තුල මතක තියාගන්න ධර්මයේ ඔබට ප්‍රතිඵල ලබා දෙන්නේ ඔබ ප්‍රතිඵල ලබන්න සුදුසු මට්ටමේ ගුණධර්ම ඇතුව වාසය කරු. ප්‍රධානම දේ ඔබ සිල්වත් වෙන, පංච සීලේවත් ඔබ ආරක්ෂා කරන්න පුරුදු වෙන. ඔබ කොච්චර පිරිත් පටි දාලා තිබුණත්, පිරිත් පැන් ඉහිහා හිටියත්, පිරිත් කලවලින් නනා හිටියත්, ඔබ තුල පන්සිල්වත් සමාදන් හරියට පංචශීලේවත් රැකගන්න බැයි නම් පිරිතට බැනලා වැඩක් නැහැ. ප්‍රතිඵල නැත්තේ ඒ ධර්මයේ ඔබට පිහිටන්න තරම් ඔබ තුල ගුණයක් නැති නිසා. අන්න ඒ නිසා ගෙවල් වල දැන්වත් දැන් අපිට කරදර බාධා විපත් එනකොට දැන් මිනිස්සෙකුට කෙනෙකුට සමහර ලාවට නිකං ධර්මය කියති තේරෙන් නැති කෙනාට කරදර විපත් එනකොට බයට හරි තේරෙන. දැන් අපි දන්න සමහරු තරුණ කාලේ ඔහේ ධර්මයට බයිනවා, පන්සලට බයිනවා, හාමුදුරන්ට බයිනවා, මොන බණද කියලා අහනවා. හැබැයි ලෙඩ වෙලා වයසට යනකොට, සමහරු වයසට යනකොට තරුණ කාලේ මැදි වයසේ ඔහේ කේලං කිය කිය අකුසල් කර කර පවුකං කර කර පංච දුෂ්චරිතයේ මේදී ඉන්න බොහෝ දෙනෙක්. හැබැයි වයසට යනකොට තමන්ගේ වයසේ සමාන අය දකිනවා. එකට ගමේ හිටපු අය, ඒ කාලේ ගමේ මුල්ම කාලේ හිටපු යාළුව දැන් හැමෝම වයසට ගිහිල්ලා එක්කෙනා දෙන්න දැන් ලෙඩ වෙලා මැරෙනවා, ආරංචි වෙනවා, අන්න අසවලා මැරිලා, සිරිපාලක් නැති වෙලා, අන්න සුමන දාසක් නැති වෙලා, අන්න අසවලත් මැරිලා. තමන්ගේ වයසේ අය මැරෙනකොට පෙට්ටිවලින් උස්සගෙන සොහොනට ගෙනියනවා දකිනකොට හිතට බයක් ඇති වෙනවා. ඊළඟට කාටද? දැන් ඊළඟට මටද දන්නේ, මමත් ලෙඩින් ඉන්නේ, අරයත් නැති වුණා, මෙයත් නැති වුණා. අන්න එතකොට සමහරුන්ට පන්සල මතක් වෙන. අමාරුවෙන් හැරමිටි ගහගෙන හරි ඊට පස්සේ සිල් රෙද්දක් ඇඳගෙන පන්සලට යන. මෙහෙම පන්සලට ගිහිල්ලා සමහරුන්ට බණ අහන්න තියා ඉඳ ගන්නවත් බැ, කොන්ද රිදෙනවා, කකුල් දෙක තියාගෙන ඉන්න විදිහක් නෑ, ධනිශ්‍රී දෙනවා, බණ කියනකොටම නිින්ද යනවා, බුදුන් අඳින්න ගියත් නිින්ද යනවා. මෙහෙම තමයි බොහෝ දෙනෙක් උපාසක අම්මලා උපාසක චරිත ගත්තොත් අභ්‍යන්තරයේ බොහෝ පිරිසක් ධර්මය අල්ලන්නේ ඇත්තටම ධර්මය අවබෝධ කරන්න අදහසකින් නෙමෙයි. අඩුම ගානේ දැන් හරි දැන් අපිට පේනවා මේ ලෝකේ පුරා මොන තරම් සමහරු හිතාගෙන හිටිය විද්‍යාව තමයි ලෝකෙ දියුණුම දේ, කරන්න බැරි දෙයක් නෑ, ඕන දෙයක් කරන්න පුළුවන්. ග්‍රහලෝකවල පදිංචි කරන්න උත්සාහ කරපු අයට අද තමන්ගේ ගෙයින් එළියට බැහැගන්න බැරුව, මනුස්සයෙක් එක ගිහිලා කතා කරන්න බැරුව, කටවලුත් වහගෙන, දොරවලුත් වහගෙන, රටවලුත් වහලා, ගෙවල් වලට වෙලා හැංගිලා ඉන්න මට්ටමට අද පත් වෙලා තියෙනවා. ඒ නිසා පින්වතුනි, මේ ජීවිතයේ දිහා ආපස්සට හොඳට හිතන්න, හිතලා ඔබ ධර්මයේ දියුණු කරන්න. ඔබ ධර්මයේ දියුණු කරොත් ඔබ තුල ධර්මයේ පිහිටන්න පටන් ගන්න. බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ හරියට තේරුම් ගන්න. බුදුහාඳුරක අවස්ථාවක පෙන්නනවා මෙන්න මේ උපමා දෙක හොඳට හිතන්නකෝ, එතකොට ඔබට තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාලා සංඝාටි කන්න කියලා සූත්‍ර දේශනාවක පෙන්නවා. එතන ඒකේ අර්ථය තමයි සිවුරු කොනේ එල්ලී යාම සංඝාටි කන්න කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා මහණෙනි භික්ෂුවක් ඉන්නවා, මම විදිහටම සිවුරු පොරවන්න පුරුදු වෙනවා. ඔන්න බුදුහාඳුරෝ විදිහටම සිවුරු පොරවන්න පුරුදු වෙනවා. බුදුරජාණන් වහන්සේ සිරිපා තබමින් වඩිනකොට ඒ විදිහටම ඇවිදින්නත් පුරුදු වෙනවා. බුදුහාඳුරෝ සිරිපතුල් තියෙන හැටි උන්වහන්සේ වඩින ආකාරය බලාගෙන පුරුදු වෙනවා. බුදුහාඳුරෝ විදිහට සිවුරු පොරවගෙන, බුදුරජාණන් වහන්සේ සිරිපතුල් තියෙන විදිහ බලාගෙන, බුදුහාඳුරන්ගේ සිවුරේ කොනක එල්ලිලා පැත්තකින් සිවුරෙත් අයිනකින් අල්ලගෙන ඇඟේ ගෑවි නොගෑවි බුදුහාඳුරු සමගින්ම ළඟින්ම එනවා. බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි, මං විදිහට සිවුරු පෙරෙව්වත්, තථාගතයන් වහන්සේ ඇඟේ ගෑවි නොගෑවි ළඟින්ම ආවත්, බුදුහාඳුරු සිරිපතුල් තියෙන විදිහ බලාගෙන අඩිය තිය තියා පස්සෙන්ම ආවත්, එයාගේ හිතේ ධර්මේ නැත්නම්, එයා ධර්මයේ දියුණු කරන්නේ නැත්නම්, එයා ධර්මයේ අවබෝධ කරන්න අවංක උත්සාහයක් ගන්න නැත්නම්, එයා බුදුහාඳුරන්ට වඩා ගොඩාක් දුරින් ඉන්න කෙනෙක්. එයාට බුදුන් දකින්න බෑ කියව. එහෙනම් අපිට පේනවා අපි බොරුවට උපාසක චරිත රඟපෑවා කියලා. පැවිද්ද වුණත් එහෙමයි, සිවුරු පොරවගත්තා කියලා භික්ෂු චරිත රඟපෑවට මේ ධර්මයේ ප්‍රතිඵල ගන්න බෑ. ගිහියන්ටත් එකයි, පැවිද්දන්ටත් එකයි, අපි කාටත් එකයි. අවංකව ධර්මයේ දියුණු කරනවනම්, ධර්මාවබෝධයට අවශ්‍ය ගුණධර්ම අපි තුල වඩනවනම්, අන්න ධර්මයේ ප්‍රතිඵල ලැබෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා, මහණෙනි යමෙක් ඉන්නවා යොදුන් ගානක් ඈත. එයා බුදුහාඳුරෝ දැකලත් නැහැ. හැබැයි බුද්ධ දේශනාව අහලා එයා කල්පනා කරනවා, මං කොහොමහරි අප්‍රමාදීව සීල රකින්නවා. මං සද්ධාව දියුණු කරනවා. මං අකුසල් වලින් වළකිනවා. පුංචි වරදේ පවා බිය දකින්නවා. සබ්බ පාපස්සකරණ සියලු පාපී අකුසල් වලින් වළකින්නවා. කුසලස් උපසම්පදා පුළුවන් තරම් පින් කරනවා, කුසල් වඩනවා, ධර්මයේ දියුණු කරන්න උත්සාහයක් ගන්නවා. සචිත්ත පරියෝදපන තමන්ගේ හිතේ හටගන්න රාග, ද්වේෂ, මෝහ ඊරිසියා මාන්න කුහකකම් මේ අකුසල්වල ආදීනව මෙනෙහි කර කර ඒවා හිතෙන් ප්‍රහාණය කරගන්න මහන්සි ගන්න. බුදුරජාණන් වහන්සේ වදාළ යා යොදුන් ගානක් ඈත හිටියත් මගේ ළඟින්ම ඉන්න කෙනෙ. එයා බුදුන් දකින කෙනෙ. එයා ඇස් දෙකෙන් නොදැක්කට ධර්මයෙන් බුදුන් දකින කෙනෙ. ඔන්න බලන්න බුදුරජාණන් වහන්සේ පැහැදිලිව බුදුන් දකින හැටි පෙන්නලා දීපු ආකාරය. ඒ නිසා අපි ගෙදර කොයි තරම් පැය 24ම පිරිත් පටි දාගෙන ගෙදර පටිය දාලා තිබුණා. සමහර ලාවට පිරිත් කියනවා, පිරිත් පැන් ඉහිනවා, පිරිත් නූල් එල්ලගෙන, පිරිත් නූල් බැඳගෙන, හැබැයි පංචශීලෙවත් පිහිටලා නැත්නම් කෝ පිරිත ප්‍රතිඵල කියලා අහලා වැඩක් නැහැ. ඒ නිසා මතක තියාගන්න, ඔබ තුල ධර්මයේ ජීවිතයට එකතු කරගන්න. අන්න එතකොටයි ප්‍රතිඵල ලබන්න පුළුවන්. ඊළඟට බුදුහාඳුරු දේශනා කරනවා වක්කලි හාඳුරට. වක්කලි කියන භික්ෂුව බුදුහාඳුරන්ගේ රූපයට ආසාවෙන්, ඒ රූපයට උන්වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන බුදුරුව, දහම් දේශනකට සතර දළදාගින් සුදු බුදුරැස්සී දෙනවා. ඒ බුදුහාඳුරන්ගේ අෂ්ටංග සමන්නාගත බ්‍රහ්මස්වරේ මෙන්න මේවට තමයි පැවිදි වෙලා වැඩිපුර ඇලුම් කරේ. බුදුහාඳුරු කියන ධර්මය අවබෝධ කරන්න නෙමෙයි, බුදුහාඳුරන්ගේ රූපෙ දිහා බලාගෙන කටහඬහන්න, උන්වහන්සේ බණ කියන විලාසෙ බලාගෙන, අනේ පුදුම කෙනෙක් කියලා බුදුහාඳුරු දිහාම බලාගෙන ඉන්න. ඔහොම හිටපු වක්කලි හාඳුරු ලෙඩ වුණා. බුදුරජාණන් වහන්සේ ගිලන් වෙච්ච වක්කලි හාඳුරු ළඟට ඇවිල්ලා කියනවා, වක්කලි වක්කලි හාඳුරන් ඇහුව, වක්කලි දැන් ඔබ ලෙඩ වෙලා ගිලන් වෙලා ඔබේ අසනීපෙ කොහොමද කියලා ඇහුවා. ඉස්සලා ලෙඩේ ගැන ඇහුවා. ඉතින් කියනවා, ස්වාමීනි මගේ රෝගයෙන් එන්න වැඩිවීමක් මිසක් අඩුවීමක් නැහැ, එන්න එන්න වේදනාව වැඩි වෙනවා. ඊට පස්සේ බුදුහාඳුරු අහන වක්කලි, කායික රෝගයට අමතරව ඔබේ හිතේ දුකක් පීඩාවක් තියෙනවද? අනේ එහෙමයි ස්වාමීනි කියෝ. වෙනදා මම බුදුහාඳුරන්ව දකින්න දවසට වතාවක් දෙවතාවක් එනවා. මට දැන් බොහෝ කාලෙකින් බුදුහාඳුරු දකින්න බැරි වුණා. මේ ලෙඩ වෙලා එක තැන් වුණාට පස්සේ මං ගොඩාක් හිතේ දුකෙන් ඉන්නේ. අන්න එතනදි බුදුරජාන් වහන්සේ වදාලා, කින්තේ වක්කලි ඉමිනා පූති කායන දිත්තේන. වක්කලි ඔබ මේ කුණු ශරීරයක් දිහා බලාගෙන ඉඳලා ඇස් දෙකෙන් ඔබට මාව දකින්න බෑ කියෝ. දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන බුදුරජාණන් වහන්සේගේ බුදුරුව ගැන, බුද්ධ කාය ගැන උන්වහන්සේ වක්කලි හාඳුනට දේශනා කරන වක්කලි, මේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තිබුණත් මේ කුණු ශරීරයක් ලෙඩ වෙන, වයසට යන, ජරාවට පත් වෙන කයක් මේ තියෙන. ඔබ ඇස් දෙකෙන් මන් දිහා බලාගෙන ඉඳලා ඔබට ඒ තුලින් නම් බුදුන් දකින්න බෑ. වක්කලි ඔබට බුදුහාඳුරන් හරියට දකින්න අවශ්‍ය නම්, යෝ ධම්මං පස්සති සෝමං පස්සති, ඔබ ධර්මයේ දකින්න, ඔබට ධර්මයේ මාව දකින්න පුළුවන් හරියටම. වක්කලි ඔබ ධර්මයේ දැක්කොත් යෝ ධම්මං පස්සති සෝමං පස්සති, ඔබ මාව දකිනවා. අන්න එහෙනම් බුදුන් දකින ක්‍රමය. ඒ නිසා පින්වතුනි අපි පිරිත් කියන්න ඕනේ, බෝධි පූජා තියන්න ඕනේ, අපි මේ හැම දෙයක්ම කරන්න ඕනේ. අපි උතුම් සීලේක පිහිටලා, ගුණේක පිහිටලා, ධර්මයේ අපි තුල ඇති කරගෙන පිහිටවාගෙන අපි ධර්මයේ ආරක්ෂාව ආශිර්වාද ලබන්න උත්සාහ කරන්න ඕනේ. ඒ නිසා අපි දැක්ක මේ වසංගතේ එනකොට, මුල්ම කාලේ ඔබ හිතන්න මීට මාස ගානකට පෙර මේ රෝගේ වැඩිපුරම අනෙක් රටවල්වල, චීනය වගේ රටවල් වලින් ආරම්භ වුණා අපි කවුරුත් දන්නවා. එතකොට ඒ ප්‍රදේශවල තියෙන කාලේ තමයි අපේ රටේ පළවෙනි රෝගියා දෙන්න වාර්තා වෙනකොට මිනිස්සු හොඳටම බය වෙලා පෙරුම් කායම් බැඳගෙන සමහරු ඒවා බොන්න ගත්තා. නිතර කොත්තමල්ලි බොන්න, ඖෂධීය පානේවල් නොයේක් දේවල් පටන් ගත්තා. ඒ දවස්වල ඔබට මතක ඇති මුල් කාලේ කොච්චර රතන සූත්‍ර කිව්වද, හැම පන්සලකම පිරිත් කියනවා, ගෙවල් වල මිනිස්සු පිරිත් කිව්වා. හැබැයි ටික කාලයක් යනකොට, ඒක ටික කාලයයි, ඒක එහෙමම ඉවර වුණා. ඊට පස්සේ ගාණක්වත් නැහැ. මේ රෝගේ ලෝකේ පුරා ව්‍යාප්ත වෙගෙන යනකොට ගාණක්වත් නැහැ. හේතුව නැහැ, අපිට නැහැ, අන්න අර රට මෙහෙමයි, ඒ රට මෙහෙමයි, අපිට නැහැ කේකේ හිටියා. දැන් රෝගේ ආයෙමත් ලංකාව පුරා ව්‍යාප්ත වෙගෙන යනවා. මේ තුල දැන් අර පරණියව මතකක් නැහැ. දැන් අපි දැක්ක පහුගිය කාලේ මොනවා වුණත් පින්වතුනේ, කවුරු ඒවා කවුරු කරත් පිරිත් කියනකොට පිරිත් පැන්ටිකක් එහෙනකොට මේවට ගරහන බනින එකක දේශපාලන කෝනවලින් වෙන්න පුළුවන්. මේවත් එක්ක බොහෝ වෙලාට මිනිස්සු කොච්චර පව් කරගන්න අකුසල් කරගන්න පිරිස අපිට සමාජය තුළ දකින්න ලැබෙන. තිය නිසා පින්වතුනේ හිතට එකඟව අවංකව ඔබ ගුණ ධර්ම තුළ පිහිටලා ඔබේ ආරක්ෂාව ධර්මයනු තාරක්ෂාව හදාගන්න ගම රෝගයකදි මතක තියාගන්න. ඒ රෝගයෙන් වලකින්න නම් කළයුතු වෛද්‍යවරුන්ගේ උපදෙස් ඒ ආරක්ෂණ ක්‍රමතිය. බුදුරජාණන් වහන්සේගේ ධර්මී පැහැදිලිව බුදුහාන්දුරුව පෙන්නම් මග හැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව කියලා සබ්භාසව සූත්‍රයේ. මේ කෙලෙස් ප්‍රහාණය කරන්න නම් ආශ්‍රව ප්‍රහාණය කරන කෙනා සමහර අවස්ථා තියෙනවා ඒවා මග හැරලා යන්නවා. දැන් ඔන්න බුදුහාන්දුරුව පෙන්නනවා තනි අලියා ඉන්න පාරක් තියෙනවා. මේ අලියා ඉන්න තනි පාරේ කෙනෙක් කියන ඔය පාරේ අලියා ඉන්නවා යන්න එපා. එයා කියනවා නෑ මම මම පිරිත් කියාගෙන යන්නේ. මම රතන සූත්‍රය කියාගෙන යනවා. මට ගහන අලියෙක් නෑ කියලා යනවා. දැන් අලියා ගැහුවොත් කවුද වැරදි? රතන සූත්‍රයද වැරදි? බුදුහාඳුරද වැරදි? ඒවා මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රම. ඊළඟට කටු සහිත මාර්ග කවුරු හරි කියනවා මේකේ කටු වලවල් තියෙනවා. මේකේ මොනවහරි අනතුරු තියෙනවා මේ පාරේ යන්න එපා. ඊළඟට උල් තියෙනවා කටු තියෙනවා බොරුවලවල් කපලා තියෙනවා. කෙනෙක් කියනවා නෑ මං වැටෙන්නේ නෑ මම මේ හරියට මේ පන්සිල් සමාදන් වෙලා මං උදේත් පන්සිල් ගත්තා. මං පිරිත් කියන කෙනෙක්. මං ගෙදර තුන් සූත්‍ර කියන කෙනෙක්. මට කරදරයක් වෙන්නේ නෑ කියලා යනවා. ගිහින් අනතුරේ වැටුනොත් බුදුහාඳුර නෙමෙයි වැරදි. ඒ නිසා ඒව මගහැරීමෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රව. ධර්මයේ වෙනම කොටසක් තියෙනවා සබ්භාසව සූත්‍රය. අනතුරු සහිත තැන් මගහරින් මගහැරීමෙන් ප්‍රහාණය කරන්න. ඒ වගේ මේ වසංගතයේදී ප්‍රධාන වශයෙන් මතක තියාගන්න ඔබ ඔබේ ආරක්ෂාව. මේ ලෝකයේ තුල වෛද්‍යවරු මේ හැමෝම මේ ගැන පරීක්ෂණ කරන සියලු දෙනාම දැනුම් දීලා තියෙනවා මේ වෛරස් එක බලෙන් ඇවිල්ලා ඔබේ ඇඟට රිංගනවනේ. මේ ඔබ ගෙදර ඉන්නකොට කොහේ හරි තියෙන වෛරස් එකක් ඇවිල්ලා දොරෙන් ඇවිල්ලා ජනේලෙන් ඇවිල්ලා ඔබේ කොහෙන් හරි ඇඟට රිංග ගන්නව නෙමෙයි. ඒ නිසා ඔබ එළියට යනකොට නිවසෙන් එළියට යනකොට ඔබේ මුහුණු ආවරණේ මුඛ ආවරණ පැලඳ ගන්න එක නිතර අත්සෝදනයක විසබීජනාශක භාවිතා කළත් පිරිසිදු කරගන්න එක. මේ වගේ ඒ රෝගෙන් ආරක්ෂා වෙන ක්‍රම තියෙනවා. ඒවා ඔබ අනුගමනය කරන්නේ නැතුව ඔබ පිරිත් ටිකක් විතරක් කියලා පිරිත් දාලා ලෙඩේ හැදුනට පස්සේ පිරිතට බැලලා වැඩක් නැහැ. ඒ නිසා මතක තියා පිරිත් කියන්නේ පිරිත කියන්නේ තුනුරුවන්ගේ ආශිර්වාද. හැබැයි ඒ ආශිර්වාදයත් එක්කම ඔබ නිවරදි සෞඛ්‍ය පුරුදු පිළිපදින්. දැන් හිතන්න බුදුහාඳුර ලෙඩ වුණාද නැද්ද? බුදුරජාණන් වහන්සේත් ලෙඩ වුණා. එහෙනම් අපි ලෙඩ නොවී ඉන්න විදිහක් නැහැ. බුදුරජාණන් වහන්සේටත් හිසේ කැක්කුමක් ඇති වුණා. බුදුහාඳුරන්ටත් කොන්දේ අමාරුවක් තිබිලා තියෙනවා. බුද්ධ දේශනාවල තියෙනවා. අපේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාන වඩිනකොට උන්වහන්සේ බේලුව ගමේ වස්සමාදන් වෙනකොට මාරාන්තික බඩේ අමාරුවක් වැළඳුණා කිය. බඩේ අමාරු වේදනා එක සාමාන්‍ය බඩියම මාරාන්තික බඩේ අමාරුවක් කියලා මහා පරිනිබ්බාන සූත්‍රෙ පෙන්නන. අවසානයේ බුදුහාඳුරෝ පිරිනිවන් පාන වඩින ගමනේ කලන්තය හැදෙනවා කීප වතාවක්. ආනන්ද කලන්තේ පිපාසයි. ඉක්මනට ආසනයක් පනවන්න කියන. අපිට ඒ වගේ දේශනා ගොඩක් හම්බෙනවා. බුදුහාඳුරන්ට ධර්මී පාලීන් කියන ලෝහිත පක්ඛන්දිකාරෝගේ ලේත් සමග බඩේලිය කියා කියන පිරිනිවන් පාන වඩින ගමන කීප වතාවක්. එතකොට ලේත් සමග යනවා කියන උන්වහන්සේගේ බඩවැල්වල තුවාල හැදිලා තියෙනවා නේද? ඒ නිසානේ ලේ යන්නේ. එතකොට අපිට පේනවා දැන් සාරිපුත්ත හාඳුරු ප්‍රඥාවන්තයන්ගෙන් අක්රයි. උන්වහන්සේටත් කර්මජ රෝගයක් හැටියට බඩේ අමාරුවක් තිබ්බා. විටින් විට බලවත් වුණා. සාරිපුත්ත හාඳුරු පිරිනිවන් පානකොට ඒ රෝගේ වැඩි වෙලා ලේ වමන යනවා, ලේ බඩේලිය යනවා. චුන්ද හාඳුරු තමයි උපස්ථාන කරේ. එහෙනම් අපිට පේනවා බුදුහාඳුරන්ගේ ශාසනයේ රහතන් වහන්සේ ලෙඩ වුණ නැද්ද? ලෙඩ වෙලාම පිරිනිවන් පෑ. පූතිගත්ති සාඳුරු එක ගාථාව අහලා රහත් වෙන්න පින තිබුණාට මුළු ඇඟේම තුවාල දාලා ඒ තුවාල පැසවල සැරව ගලලා කොච්චර දුක් වින්දාද? ඒ නිසා මතක තියාගන්න අපි කවුරුත් දරාගෙන ඉන්නේ ලෙඩ වෙන කයක්, ජරාවට පත් වෙන ශරීරයක්. මේ බුදුහාඳුරුවට ලෙඩ වුණා නම් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා 80 මහ ශ්‍රාවකයන් වහන්සේලා ඔය අතරින් සසර ඒකා සංකයේ කල්ප ලක්ෂයක්. මහා ගුණපුරලා කල්ප ලක්ෂයක් පුරාම විවරණාරගෙන නිරෝගි සම්පත්තිය වෙනුවෙන්ම පින්කරග නැවිල්ලා කිසිම ලෙඩක් නැතුව හිටිය බක්කුල මහරහතන් වහන්සේ විතරයි අවුරුදු එකසිය හැට මේ ශාසනයටම උන්වහන්සේ විතරයි. ඒක මහා ආශ්චර්යය. හැබැයි අනිත් සියලු දෙනා ලෙඩ වුණ. ඒ නිසා පින්වතුනේ බුදුහාමුදුරුව පවා ලෙඩ වුණාට පස්සේ භික්ෂූන් වහන්සේලාට බෙහෙත් නියම කරලා තියෙන. විනය පිටකේ සඳහන් වෙනවා බේසජ්ජක් කන්දකී කියලා වෙනම බෙහෙත් ලෙඩවලට ඒ ලෙඩ රෝගවලට බුදුහාමුදුරුව නියම කරපු බෙහෙත් වර්ග සඳහන් කොටසක්. බුදුහාමුදුරුවන්ටත් වෛද්‍යවරයෙක් පින් කරගෙන පෙරුම් පුරාගෙන ආව ජීවක. ඒ නිසා මතක තියාගන්න ලෙඩක් වුණොත් බෙහෙත් ගන්න. ඒකට පිරිත් කියලා විතරක් නතර වෙන්න එපා. ලෙඩේට බෙහෙත් ගන්න. වෛද්‍යවරු කියන වෛද්‍ය පුරුදු පිළිපදේ. මේ රෝගයෙන් ආරක්ෂාවෙන් ඔබ උපරිම ඔබේ ආරක්ෂාව ඔබ හදාගන්න. හැබැයි ඒ අතරතුර ඔබ හැමදාම දැන්වත් පන්සිල් රකින්න හරියට. නිතර ගෙදර බුදුන් ඇඳලා ගෙදර තුන් සූට්‍ර කියන තුන් සූට්‍ර කියන හරි බලවත්. දේශන අතර ආශිර්වාදය ආරක්ෂාව සියල්ල ලැබෙන. හැබැයි ඒක ලැබෙන්නේ ඔබ උතුම් සීලයක පිහිටලා නම්. ඒ නිසා ඒ ධර්මයේ ආරක්ෂාවත් හදාගන්න. ඔබේ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාව තුළ ආරක්ෂාවත් හදාගන්න. නිවැරදි සෞඛ්‍ය පුරුදු පිළිපදින් මේ හැම දෙයක්ම එක්ක අන්න ඔබට මේ රෝගෙන් ආරක්ෂා වෙන්න පුළුවන්කම තියෙනවා. තේ නිසා පින්වතුනි රතන සූත්‍රයේ මහා බලවත් දේශනාව කෝටි ලක්ෂයක් සක්වල ආඥාපීටි දේශනාව. රතන සූත්‍රය ගැන ගාථාවෙන් ගාථාව බොහෝන තරම් අහලා ඇති. එදා බුදුහාඳුරන්ගේ කාලේ විශාලා මහනුවර අපේ බුදුහාඳුරෝ පහළ වෙන්න කලින් තමයි විශාලා මහනුවරේ ප්‍රශ්නේ හටගත්තේ. බුදුරජාණන් වහන්සේ බුදු වෙලා මුල්ම කාලේ දෙවනි අවුරුද්දේ තමයි විශාලා මහනුවරට වැඩම කරලා රතන සූත්‍රය දේශනා කරා. ඒ වෙනකොට මේ රෝගයේ විශාල වශයෙන් පැතිරිලා වසංගතය. ඒත් එක්ක දුර්භීක්ෂය. ඒත් එක්ක අමනුෂ්‍යයන් නගරේ අරක්ගෙන. රෝග දුර්භීක්ෂ අමනුෂ්‍ය කියන තුන් බියෙන් මුළු නගරේම අසරණ භාවයට පත් වෙලා. මිනිස්සු තැන් තැන්වල පාරවල්වල වැටිලා මැරිලා එහෙම කුණු වෙලා යනවා. කවුරුත් ලඟ වෙන්නේ නැහැ. මොකද මේ රෝගේ පැතිරෙන නිසා. ඒ වසංගත කියන්නේ පැතිරිලා යනවා. බෝ වෙනවා. මුත ශරීරයකින් පවා ඒක පැතිරෙන්න පුළුවන්. ඒ නිසා තමයි අද පවා ඔබ දන්නවා එවැනි රෝගීන් අද බලන්න මේ රෝගේ වැළඳුණාට පස්සේ කෙනෙක් මිය ගියත් පාංශුකූලයක් තියන්න. ගෙදරකට ගෙනහලා තමන්ගේ මියගේ ඥාතියා වෙනුවෙන් අවසන් කටයුතු කරන්න. අඩුගානේ ඔහුගේ මූණ බලලා ඒ වගේ කටයුතු අවසන් ගෞරවයක් දක්වන්න. ඒ කිසි දෙයක් කරන්න පුළුවන්කමක් නැහැ. ඉක්මනින් ගිහිල්ලා පුච්චලා ඔහු ඇඳගෙන හිටපු ඇඳුම් මේ සියල්ල පුළුස්සලා ඔබ දකිනවා ඒ විදිහට ඒ කටයුතු අවසන් කරන්න මේ රෝගේ පැතිරීමේ අවධානමක් තියෙන නිසා. ඉතින් ඒ නිසා විශාලා මහනුවර පවා මේ රෝගේ වේගෙන් පැතිරුණ මිනිස්සු තැන් තැන්වල මැරිලා කුණු වෙලා යනවා. තවත් රෝගේ පැතිරෙනවා. මේ මලකුණුවල දුර්ගන්ධය පැතිරෙනකොට අමනුෂ්‍යයෝ නගරය අරක් ගත්තා. මිනිස්සු ගෙවල්වල බයෙන් තැති ගැනීමෙන් විශාල පිරිසක් අසරණ වෙලා රෝගී වෙලා. ඒ වෙලාවේ තමයි බුදුහාඳුරු වැඩම කරලා රතන සූත්‍රයේ බුදුගුණ දහම්ගුණ සංගුණ ඇතුළත් සත්‍යක්‍රියාවක් තියෙන. ඒ බුදුගුණ සත්‍යක්‍රියාව දහම්ගුණ සත්‍යක්‍රියාව සංගුණ සත්‍යක්‍රියා බලෙන් පිරිත් පැන් එකක් ගංගානංගඟෙන් පැන් එකක් අරගෙන පෙරලා බුදුහාඳුරන්ගේ පාත්‍රයට අදිෂ්ඨාන කරලා ආනන්ද හාඳුරන්ට දුන්න ආනන්ද නගරයට පිරිත් පැන් එහෙන්. ඒ පිරිත් පැන් එහිනකොට නගරේ හිටපු අමනුෂ්‍යයන් සීසීකට දුවන්න ගත්තා කියලා. එතකොට අපිට නොපෙනෙන පැත්තක් කියලා. අමනුෂ්‍යයෝ දුවපු එකක් හරි අමනුෂ්‍යයෝ මිනිස්සු අතහැරලා ගියා කියලා හරි පිරිත් පැන් එහිනකොට ඒක මිනිස්සුන්ට පේන්නේ නැහැ. හැබැයි බුදුහාඳුරෝ දකිනවා. බුදුහාඳුරුවන් සංඝයා පිරිවරාගෙන නගරයට වැඩම කරලා සිරිපතුල තියෙනකොට බුද්ධ අධිෂ්ඨානයෙන් නියගේ දුරු වෙලා එකිනෙකට වෙනස් වැසි හතක් ඇදහැලුණා කියලා දේශනාවේ අටුවාවේ තියෙනවා. මල් වැස්සක්, පොද වැස්සක්, පිටි වැස්සක් මේ විදිහට මහා වැසි ඇදහැලිලා නගරෙ පිරිසිදු භාවයට පත් වුණා. පවිත්‍රත්වයට පත් වුණා. මේ පිරිතේ ධර්මයේ මහා ආශිර්වාදයක් තියෙනවා. හැබැයි ඒක ලබන්න නම් ඔබත් ඒ ධර්මයේ තුල පිහිට දැන් බලන්න අපි අපේ රටේ දළදා මාලිගාවේ පෙරහැරට පෙර දළදා වහන්සේ වඩම්මනකොට මහා වැසි වැදහැලිලා නගරේ පිරිසිදෙනවා. ඒ අදටත් අපි දකින ආශ්චර්ය. ඒ වගේ අපේ රටේ පවා අතීතයේ නියඟ දුර්භික්ෂ ඇතිවෙච්ච වෙලාවල් රජව රුතුම් සීලේක පිහිටලා ගුණධර්මෝල පිහිටල සත්‍යක්‍රියා කර. ඒ වගේ අපිට පේ නොරුවන් වැලි මහා සෑයි සත්‍යක්‍රියා කළ තින අතීත රජවර රටේ නියඟ දුර්භික්ෂ ඇතිවෙච්ච වෙලාවල්වල. ඒ නිසා විපත් පීඩා කරදර ලෝකෙ කවදත් එන්න පුළුව. ඒ කරදර විපත් එනකොට ඒවැන් ආරක්ෂාවෙන්න නම් ඔබ ඒ කටයුතු ගුණ ධර්මවල පිහිටල ධර්මයේ පිහිටල පිරිති ආශිර්වාදය ලබාගන්නවා වගේ මේ සෞඛ්‍ය පුරුදු ඒ සියල්ල පිළිපදේ. ඉතින් බුදුහාන්දුරුව එදා විශාලා මහනුවර නගරයට වැඩම කරලා ඒ රතන සූට දේශනාව දේශනා කරද්දි කෝටි ලක්ෂයක් සක්වල දෙව් බමුන් අහසි පිරිලා ඉතිරිලා ඒ බුද්ධ ආඥාව ධර්මය ආඥාව සංඝ ආඥාව පිළිගත්තා කිය. රතන සූට්‍රයේ පළවෙනි දෙවනි ගාථා දෙකෙන් තියෙන්නේ දෙවියන්ට ආරාධනා කරලා බුදුහාන්දුරුව දෙවියන්ගෙන් ඉල්ලීමක් කරනවා. මේ මනුස්ස වර්ගයා ගැන මෛත්‍රී සිත ඇති කරගන්න. මෙත්තං කරෝත මානුසියා පජාය. දිවාච රත්තෝච හරන්තියේ බලින් තස්මාහිනේ රක්ක තප්පමත්තා. මේ මිනිස්සුන්ව දවල් රෑ දෙකේම මේ මනුස්සයන් ගැන මෛත්‍රී සිත ඇති කරගෙන මේ නගරවාසී මේ මනුස්සයන් ආරක්ෂා කරන්න කියලා දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව මේ නගරවාසීන්ට ලබා දෙන්න කියලා බුදුහාමුදුරුවෝ රතන සූට දේශනා කරන්න. ඒ දේශනාවේ හැම ගාථාවක මෙතනින් පස්සේ තියෙන බුදුගුණ දහම්ගුණ සංඝගුණ ඇතුළත් සත්‍යක්‍රියා. තේ නිසා පින්වතුනි භාවනාවක් හැටියට ගත්තා. බුද්ධානුස්සතිය, ධම්මානුස්සතිය, සංඝානුස්සතිය මේ කියන අනුස්සති භාවනා වඩන්න පුළුවන් මෙන්න මේ ගාථාවේ තියෙන අර්ථය තේරුම් ගැනීම තුළ. ඒ වගේම ආශිර්වාදයක් හැටියට විශාල ආශිර්වාදයක් රැකවරණය. තේ නිසා මේ වසංගතයේ පැතිරීගෙන යන කාලේ අපි දන්නවා අපේ රටේ මේ වෙනකොට නොයේක් ප්‍රදේශවලින් අපිට හිතාගන්න බැරි විදිහට මේ වසංගතයේ ව්‍යාප්ත වේගෙන යනවා. නමුත් රටක් වශයෙන් ගත්තොත් මේක වහලා තිබ්බා. දැන් බොහෝ දෙනෙක් මේක වහන්න වහන්න ඒ තුළ කොච්චරනම් පිරිසක් පීඩාවට පත් මිනිස්සු ගෙවල් වහගෙන හිටියා කියලා කවුරුත් මිනිස්සු කැමති ගෙදරටලා ඉන්න කවුරු අඩිගෙනල්ලා එහෙම සල්ලි දීලා කන්න දෙන්න එහෙම පුළුවන්කමක් නෑ. කොච්චර මිනිස්සු පීඩාවට පත් වෙනවද? යමක්කමක් තියෙන යම් හැකියාවක් තියෙන පිරිසක් විතරක් කාලා බීලා ජීවත් වෙයි. ඒ අතර අහිංසක මිනිස්සු ලක්ෂ ගාණක් මිනිස්සු කන්නවත් නැතුව මේ ප්‍රශ්න එනකොට මිනිස්සුන්ට ආර්ථික ප්‍රශ්න එනකොට සෞඛ්‍ය පුරුදු අමතක වෙයි. දැන් ඔබ හිතන්න දරුවන්ට කන්න නැතුව ගෙදර අඬනකොට ළමයින්ට කන්න දෙයක් නැත්නම් ගෙවල් වල මිනිස්සු දුක් විඳිනකොට වේල් දෙක තුනක් කන්න නැතුව ළමයි අඬනකොට ලෙඩේ හැදුනත් කමක් නැහැ කියලා අම්මලා කොහෙන් හරි එළියට ගිහිල්ලා කොහෙන් හරි කඩේකට හරි ගිහිල්ලා කඩේ පිළිකන්නෙන් හරි ගිහිල්ලා කොහෙන් හරි කෑම ටිකක් හොයාගන්න එළියට යනවා. කොච්චර යන්න එපා කිව්වත් ඒ නිසා මතක තියාගන්න මෙතනදී අපි හැමෝම අපිට පේනවා ලෝකෙ දියුණුම රටවල් පවා මුලදි වහලා උත්සාහ කර අඩු ගානේ බැරිම තැන ඒ රටවල් විවෘත කරා. තමන්ගේ ආරක්ෂාව හදාගෙන ඒ මුඛාවරණ පැළඳගෙන නිතර අත්සෝදන්න පිරිසිදු වෙන ආරක්ෂාවෙන් රෝගීන් ආරක්ෂාව වෙන ගම ඔබ එදිනෙදා කටයුතු කරගන්න කියලා. ඉතින් ඒ නිසා අපිට අනාගතය අපි දන්නේ නැහැ මොන වගේ විපත් තව එන්නේ. මේ වසංගතේ විතරක් නෙමෙයි භූමි කම්පා වෙනවා, නායාම් වෙනවා, විශාල ජල ගැලීම් වෙනවා, මුහුදු ගොඩ ගැලීම් වෙනවා. මේක තමයි ලෝකේ ස්වභාවය. ලෝකෙම තියෙන දුකක් මත විපත් ගොඩක් මත අප්‍රමාදීවේ. ඒ නිසා අප්‍රමාදීව ගුණධර්ම පුරන්න. අන්න ඒ නිසායි බුදුරු පහළ වෙලා අපිට පෙන්ලා දෙන්නේ මේ භයානක සංසාරයෙන් මිදෙන්න මහන්සි ගන්න මේක දුකක් කියලා. බුදුරජාණන් වහන්සේ පෙන්නපු පළවෙනිම දේ තමයි දුක්ඛාරය සත්‍ය. මේක ආර්ය සත්‍යයක්. ඉපදීමම දුකක්. ඉපදිච්ච නිසා නේද මේ සියලු දුක් ගැහැට වලට මේ මිනිස්සු විඳින්නේ. ලෙඩවීම දුකක්, වයසට යාම දුකක්, ශෝක පරිදේව දුක්ඛ දෝමනස් උපායාස, ප්‍රියයන්ගෙන් වෙන්වීම, අප්‍රියයන් සමග එකතු වීම, කැමති දේ නොලැබීම, මරණය, ඕනෙමින්ද දැන් මේ අපි අත්දකින්නේ. ඒ නිසා මේ සියල්ලත් එක්ක මේ ගැඹුරු ධර්මය බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ හරය යථාර්ථයේ තේරුම් අරගෙන ඒ ධර්මය අවබෝධ කරගන්න අදහසින් අවංකව තිසරණ සහිත පන්සිල් සමාදන් වෙයි. කර්ම කර්මඵල විශ්වාසය ඇති කරගන්න, ලෞකික සම්මාදිට්ඨිය ඇති කරගන්න. අන්න එතකොටයි ඔබට ධර්මයේ පිහිට ආශිර්වාද ලැබෙන්නේ. ඔබ පිරිත් කියන්නන් වාරේ පිරිත් කියලා ඔබ තුළ පන්සිල්වා සමාදන් වෙලා ගුණධර්මයක් රකින්න තරන්වත් එහෙම උනන්දුවක් ඕමනාවක් නැතුව. එක්ක සමහරුන්ට පිරිත් කියන්නත් කම්වැලි, පිරිත් පටියක් දාලා පටියෙන් ලැබෙයි කියලා හිතන. අන්නේ නිසා මේ වැරදි අඩුපාඩු හදාගන්න දැන්වත් හැදෙන්. ගේ ළඟටම ඇවිල්ලා මාරය හතර වටෙන් වට කරලා තියෙන. මේ රෝගෙ කොහේ කොයි විදිහට පැතිරිලාද කියලා අපි කවුරුත් දන්නේ. ඒ නිසා ඔබ නිවසෙන් එළියට යනකොට, බඩුවක් ගන්න යනකොට, රස්සාවට යනකොට, ඒ හැම වෙලාවෙම මුණ ගැහෙන හැම කෙනෙක් ගැන අපි දන්නේ නැහැ කවුරු රෝගියෙද්ද, කාතුලින් බෝවේද. ඔබ හැම වෙලාවෙම පරිස්සම් වෙන්න. තව කෙනෙක් එක්ක කතා කරනකොට, කෙනෙක් එක්ක ළඟින් ඉන්නකොට ඔබේ පරතරේ තියාගන්න. ඒ වගේම එළියට ගියත් හැම වෙලාවෙම ආපු ගමන් ගෙදරත් හොදලා හොඳට පිරිසිදුවෙන්, ඒ මුඛ ආවරණ ඒවා පිළිපදින්, ආරක්ෂාවෙන්. ඒ ආරක්ෂාවත් එක්ක ධර්මීය ආරක්ෂාවත් ඔබේ ජීවිතයට ඇති කරගන්න. ඉතින් ඔබ හැම දිනාටම මේ ලැබිච්ච මනුස්ස ජීවිතය අවසන් වෙන්න පෙර සද්ධාදී ගුණ ධර්ම දියුණු කරගෙන උතුම් වූ ධර්මයම අවබෝධ කරගන්නම වාසනාව ලැබීවා 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 කියලා අපි ඔබට ආශිර්වාද කරනවා.